ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sbs.com.au/සිංහල වෙපඩවයට. විශ්ව සාහිත්‍යයේ සිංහල සාහිත්‍ය නිර්මාණ තැබූ මං සලකනු සායන බුද්ධිමය සංවාදය. විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන්. ආයිබෝවන්, එහෙමනම් අපි ඔන්න නැවත වතාවක් තවත් අලුත් මාසික හමු වෙනවා විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන් අපේ විශේෂාංගය තුලින්. ඔබ දැන් මාසයක් හැර මාසයක් මේ විශේෂාංගයට සවන් දෙන අයෙක් නම් ඔබ හොඳාකාරවම දන්නවා විශ්ව සාහිත්‍යයේ තියෙන රසමුසුතැන්, සිංහල සාහිත්‍යයට නැගුණු තැන්, ඒවා පිළිබඳව බොහොම විමර්ශනශීලී සුන්දර කතාබහක් තමයි අපි මේ විශේෂාංගයෙන් අරගෙන ඉන්නේ කියලා. අපි තවත් විශේෂිත කෙටි කතා ශෛලියක් සම්බන්ධව වන කතාබහකට ඇද මුල පුරන්නට සූදානම් වන්නේ ඒ හා සම්බන්ධව වන ලේඛකයෙක්ගේ වතගොතත් ඔහුගේ ඒ නිර්මාණත් එකතු කරගෙන. අපි අද දවසේදී සාකච්ඡාවට එකතු කරගන්නේ විශේෂිතාකාරයේ කෙටි කතා ශෛලියක් තුළින් පාඨක හදවත් දිනාගත්ත එක්තරා ඇමරිකානු ජාතික ලේඛකයෙක් පිළිබඳව. ඔහු තමයි විලියම් සිඩ්නි පෝටර්. නමුත් ඔහු තමන්ගේ කතා ලියන්නේ ඕ හෙන්රි යන නමින්. අපි ඔහු පිළිබඳව කෙටි හැඳින්වීමක් සමගින් ඔහුගේ කතා ශෛලිය පිළිබඳවත් ඒ තුළින් අපට ලබා දෙන ජීවිතාදර්ශය ඇතුළු සාහිත්‍යමය වටිනාකම පිළිබඳවයි අපි අද දවසේදී කතාබහ කරන්නේ. මේ සාකච්ඡාවට සුපුරුදු ලෙසින් සම්බන්ධ වෙනවා මෙල්බන් වාසී ලේඛිකා දිලිනි ඊරියවල. මා හැමදාමත් මතක් කරනවා වගේ ශ්‍රී ලංකාවේදී ඇය මේ විශ්ව සාහිත්‍ය සම්බන්ධව යම් කිසි වූ හැදෑරීමකුත් සිදු කළා තියෙනවා. ඉතින් ඇගේ මේ විශ්ව සාහිත්‍ය සම්බන්ධ අත්දැකීමුත් එකතු කරගෙන තමයි මේ සාකච්ඡාවට ඇය අපි සුපුරුදු ලෙසින් සම්බන්ධ කරගන්නේ. අපි එහෙමනම් මුලින්ම විලියම් සිඩ්නි පෝටර්, එහෙමත් නැත්නම් ඔහුගේ අන්වර්ථ නාමය ඕ හෙන්රි පිළිබඳව ටිකක් කරුණු විමසා බලමු මුලින්ම සුපුරුදු ලෙසින්. ඕ හෙන්රි, එහෙමත් නැත්නම් විලියම් සිඩ්නි පෝටර් උපත ලබන්නේ 1962 සැප්තැම්බර් මාසයේ 11 වෙනිදා. ඔහු ජීවිතෙන් සමුගන්නේ 1910 ජූනි මාසයේ 5 වෙනිදා. ඉතින් වයස අවුරුදු 40 ගානක වගේ ජීවිත කාලයක් තුළදී ඔහු සිදු කරපු නිර්මාණ පිළිබඳව තමයි මේ කතාබහට අද දවසේදී ඇතුළත් වෙන්නේ. ඔහු උපත ලැබුවේ නෝත් කැරොලිනාහි ග්‍රීන්ස්බරෝ ප්‍රදේශයේ. ඔහුගේ දෙමාපියන් පිළිබඳව කතාබහ කරනවා නම් වෛද්‍ය ඇල්ගනෝන් සිඩ්නි, ඔහුගේ පියා මව මේරි ජේන් වර්ජිනියා පෝටර්. නමුත් මේ කතානායකයාගේ විලියම් සිඩ්නි පෝටර් කියන ලේඛකයාගේ මව ඇගේ 3 වෙනි දරු ප්‍රසූතියේදී මිය යනවා. ඊට පස්සේ ඉතින් ඔහුට මව අහිමි ජීවිතයක් තමයි හිමිවන්නේ. විලියම් සිඩ්නි පෝටර්, එහෙමත් නැත්නම් ඕ හෙන්රිගේ පාසල් ජීවිතයත් එතරම් සාර්ථක පාසල් ජීවිතයක් නෙමෙයි. ඊට පස්සේ ඔහු කාලයක් ඔසු සලක සේවය කරනවා. පසුව ඔහු ටෙක්සාසි ගොවිපලක් කරගෙන යනවා. ඊටත් පස්සේ ඔහු බැංකු සේවකයෙකු, පුවත්පත් ලේඛකයෙකු විදිහටත් කලින් කලට සේවය කරනවා. ඔහු රෝලිං ස්ටෝන් නමින් සති ප්‍රකාශයකුත් ආරම්භ කරනවා. ඊට පස්සේ ඔහු හූස්ටන් පෝස්ට් පුවත්පතේ හාස්‍යෝත්පාදක දෛනික තීරු ලිපියක් සකස් කිරීම සඳහා බඳවා ගන්න ලැබුණා. ඉතින් මේ වගේ ඔහුගේ ජීවිතයේ විවිධ පරිවර්තන හැලහැප්පීම් මැදින් තමයි ඔහුගේ මේ ජීවිතය ගලාගෙන යන්නේ. ඒ තුළින් ඔහු ලබන පරිචය හරහා තමයි මේ අපූර්ව ආකාරයේ ශෛලියක් රැගත් කෙටි කතා සම්ප්‍රදායට ඔහු මුල පුරන්නේ. ඔහුගේ ජීවිත කතාව පිළිබඳව සඳහන් කරද්දී යම් කිසි වූ මේ අවාසනාවන්ත පාර්ශ්වයකුත් අපිට මුණ ගැහෙනවා. ඔහු කාලයක බැංකුවක සේවය කරනවා. එහිදී ඔහු මුදල් වංචාවකට හසු වෙනවා. ඉතින් මේ චෝදනා හින්දා ඔහු හොන්ඩුරස් දිවයිනට පසු කාලීනව පලා යනවා. වසර 3කට පස්සේ ඔහු නැවතත් ඇමරිකාවට පැමිණෙන්නේ ඔහුගේ බිරිඳ මරණාසන තත්ත්වයේ පසුවන හේයින්. ඉතින් ඒ අවස්ථාවේදී ඔහු නීතියට කොට වෙනවා. ඔහු සිරගත කරනු ලබනවා. ඊට පස්සේ ඔහු ඔහියෝ ප්‍රාන්තයේ කොලොම්බස් සිරගෙදර 3 වසරක සිරදඬුවමක් ගත කරනවා. ඉතින් මේ සිරදඬුවම ගත කරමින් සිටින කාලයේදී තමයි ඔහු යලිත් ලේඛන කලාවට ප්‍රවිෂ්ඨ වන්නේ. ඉතින් විලියම් සිඩ්නි පෝටර් ඕ හෙන්රි නමින් ආරූඪ නාමයෙන් මේ කතා ලිවීම ආරම්භ කරන්නේ මේ සිරගෙදර ඉන්න කාලෙදී. ඉතින් ඔහු ලියූ කතා පාඨකයන් අතර බෙහෙවින්ම ජනප්‍රිය වෙනවා. විශේෂයෙන්ම ජීවිතයේ අන්ධකාර පැතිකඩ දුක් විඳින පුද්ගලයන්ගේ ජීවිත පිළිබඳව පීඩිත ජනතාව කෙරෙහි ඔහුතර තිබූ සැබෑ සංවේදීතාව මේ විදිහට ඔහුගේ කෙටි කතාවලින් නිරූපණය වන නිසා මේවා ඉක්මනින්ම පාඨක අවධානයට යොමු වෙනවා. හාස්‍ය උපහාසය ඔහුගේ කතා පිටු අතරින් ගලා යන්නේ බොහොම નિરાයාසයෙන්. ඉතින් මේ ආකාරයෙන් ඔහුගේ මේ සුවිශේෂී වූ ලේඛන ශෛලිය නිසා ඔහුගේ කෙටි කතා පාඨකයන් අතර බෙහෙවින්ම ජනාදරයට පාත්‍ර වෙනවා. අපි මේ විශ්ව සාහිත්‍ය සිංහල පියසටහන් මේ විශේෂාංගයෙන් බොහෝ විට කතා බහ කරන අපි මේ කතා බහ කරන ග්‍රන්ථවල සිංහල පරිවර්තනත් ඔහුගේ මේ කෙටි කතා ශෛලිය බොහොම හොඳින් සිංහල පාඨකයාට ග්‍රහණය වෙනවා. සිරිල් සි පෙරේරා විසින් පරිවර්තනය කරන ලද කෙටි කතා සංග්‍රහයක් හේතුවෙන් ඒ තමයි තොටිල්ල පදවන අත. ඉතින් එයත් අපි මේ අද දවසේදී සාකච්ඡාවට බඳුන් කරනවා. එමනම් අපි දිල්ලිට බාර කරනවා මෙතෙන් සිට අද අපේ කතානායකයා ඕ හෙන්රි, එසේත් නොමෙතිනම් විලියම් සිඩ්නි පෝටර් පිළිබඳව කතා බහ කරන්න. දිලිනි, අපි මුලින්ම කතා බහ කරමුද ඔහුගේ මේ අපූරු ආරක්ගත් කෙටි කතා ශෛලිය පිළිබඳවත්, එහි ඔහු කුතුහලය රඳවා ගැනීමට ගත් උත්සාහය පිළිබඳවත්.
ඔව්, ඇත්තටම දිලෘක්ෂි, මේ ඔහුගේ කෙටි කතා ශෛලිය ගැන ගත්තාම මේ කෙටි කතා මේ වචනේ පරිසමාප්තයෙන්ම කෙටි කතා. මේ මොකද ඕනෙම කෙනෙක්ට ඕ හෙන්රිගේ කෙටි කතාවක් විනාඩි 10ක් වගේ සුළු කාලයක් ඇතුළත මනාව කියවා ඉවර කරන්න පුළුවන්. නමුත් ඒ පුංචි කෙටි කතා තුළ ඔහු දෙන ජීවිතාදර්ශය, ඔහු කතා කරන ජීවිත ගැඹුර ඇත්තටම හිතාගන්නත් බැරි තරම්. විශේෂත්වය වෙන්නේ හාස්‍ය වේදනාව තුළ හාස්‍ය මුසු කරන්නත්, හාස්‍ය තුළ වේදනාව මුසු කරන්නත් ඉතා මනාව දැන සිටි මේ සහ ඒ සඳහා අවශ්‍ය කරන වචන හරියටම පාවිච්චි කරපු කෙනෙක් හැටියට ඕ හෙන්රි මං හිතන්නේ අදටත් ප්‍රසිද්ධයි ඇමරිකාවේ. මේ විතරක් නෙමෙයි මුළු විශ්ව සාහිත්‍ය නිර්මාණ කියවන පුද්ගලයින් අතර හරිම ප්‍රසිද්ධයි. මේ ඇත්තටම පුංචි ළමයෙක් කියවුවත් ඕ හෙන්රිගේ කතාවක් ඔහු යොදා ගන්නා භාෂාව පවා ඉතා සරලයි. උදාහරණයක් හැටියට ගත්තොත් අපරාධය හා සමාව හැටියට පරිවර්තනය කරලා තියෙනවා ඔහුගේ එක කතාවක් සිරිත් සි පෙරේරා මහතා විසින්. පරිවර්තන මට මතකයි, මම ඒ පරිවර්තන කියෙව්වේ මං හිතන්නේ මං පුංචි කාලේ, මට මතක නැහැ සිරිත් සි පෙරේරාද වෙන කෙනෙක්ද මම කියවපු පරිවර්තන ටික කරලා තිබුණේ කියලා. ඒ මතකය, ඒ කතා පුදුම විදිහට මගේ මනසේ මේ චිත්‍රණය වුණා. සිංහලෙන් කියවද්දි මම ඉස්සෙල්ලම සිංහලෙන් මේ පොත මේ කෙටි කතා කියුවේ. ඒ හැම එකකම තිබුණේ ජීවිතය ගැන අති විශාල ගැඹුරක්. නමුත් ඒ ගැඹුර අපිට දෙන්නේ හාස්‍ය සහ වේදනාව මුසු කරපු මොකද්ද මන්දා මුතු හැඟීමක් එක්ක. ඉතින් මම හිතන්නේ ඕ හෙන්රිගේ භාෂාව සහ මේ කෙටි කතා ශෛලියේ තියෙන විශේෂත්වයක් මේකම තමයි.
දැන් දිනේ ඔබේ ප්‍රකාශ කිරීමේදී මේ ඔබත් සඳහන් කිරීමක් කළා, මේ ඕන කුඩා දරුවෙකුගේ පවා හිත ඇද බැඳ ගන්නට සමත් වන සරලාකාරයේ ශෛලියක් මේ විලියම් සිඩ්නි පෝට එහෙමත් නැත්නම් ඕ හෙන්රිගේ මේ කෙටි කතාවල තියෙනවා කියලා. අපි දැන් වෙනකොට දන්නවා මේවා බොහොමයක්, ඔහුගේ කෙටි කතා බොහොමයක්ම මේ බෙඩ් ටයිම් ස්ටෝරීස් බවට පත් වෙලා තියෙනවා. ඒ තරමටම කුඩා දරුවන්ට ඒකින් රසයක් සහ ආදර්ශයක් ලැබෙනවා. ඔහු කොහොමද මේ ශෛලිය ඔහු තුළ වඩවා ගත්තේ? ඒ සඳහා අපිට ඉතිහාසින් හමු වෙන සාක්ෂි මොනවද?
ඇත්තටම මං හිතන්නේ ඔහුට මෙවැනි කෙටි කතා ලියන්න මනා මේ පරිචයක් ලැබෙන්න ඇත්තේ ඔහුගේ සිරගත වෙලා හිටපු අවුරුදු 3 ඇතුළත වෙන්න පුළුවන්. මොකද ඒක වෙනම ලෝකයක්. ඒ ලෝකය ඇතුළේ ඔහු දකිනවා අන්තිම සරලම මේ අපරාධකරුවා සහ සංකීර්ණම අපරාධකරුවා සහ කිසි වරදක් නොකළ නමුත් අපරාධකරුවෙකු කියන ලේබලය වැදිච්ච මිනිසුන් දකිනවා. ඒ එක්කම ඔවුන්ව පාලනය කරන විවිධ ජේලර්වරුන් තුළ පවතින මිනිස්කම දකිනවා, නොමිනිස්කම දකිනවා. ඉතින් ඔවගේ දේවල් එක්ක මං හිතන්නේ ඔහු ලබා තිබුණ පරිචය ඉතාමත් හදින් බලපාන්න ඇති ඔහුගේ ලිවීමට. සහ මට හිතෙන්නේ ඔහුගේ ලිවීම ඔහුගේ ශෛලිය කියවද්දි ඉතාම සරල ඉංග්‍රීසින් තමයි ඔහු කියන්න ඕනේදී කියන්නේ. ඉතින් එච්චර සරල ඉංග්‍රීසියක් භාවිතා කරමින් ඒ තරම් සංකීර්ණ මේ හැඟීම් මිනිස්සුන්ට දෙන්නේ ඔහු තුළ තිබිච්ච සුවිශේෂ භාෂා හැකියාවකුත් බලපාන්න ඇති කියලා මට හිතෙනවා.
දැන් අපි මේ අපේ පාඨකයන්ගේ මතකයේ අලුත් වෙන්නත් එක්ක කතාවක දෙකක සාරාංශගත සටහනක් මෙහිදී ඉදිරිපත් කරමු. විශේෂයෙන්ම මේවා මේ ඇත්තටම බොහෝ දෙනෙක්ට මතකත් නැතුව ඇති මේවා මේ ඕ හෙන්රි විසින් ලියපු කතා කියලා. මොකද ඔහු විසින් මේ ලියපු කෙටි කතාවල තියෙන සරලත්වය නිසාම බොහෝ පුවත්පත්වල ඒ වගේම බොහෝ සංගරාවල මේ කුඩා කොටස්වල පවා කුඩා තීරුවල පවා ඔහුගේ මේ කතා ප්‍රකාශයට පත් වුණා. අපි දකින දැන් අන්තර්ජාලය හරහාත් මේවා හුවමාරු වෙනවා. නමුත් මේවා ඕ හෙන්රිගේ කතා කියලා ඔබ නොදැනු සිටිනවා වන්නට පුළුවන්. අපි උදාහරණ බොහොම ප්‍රකට උදාහරණ කීපයක් මෙහිදී සඳහන් කරමු දිලින්.
ඔව්, හොඳම උදාහරණය මං හිතන්නේ නත්තල් තෑග්ග. මේක ඕ හෙන්රිගේ නිර්මාණයක් හැටියට ප්‍රචලිත වෙලා තියෙන්නේ ද ගිෆ්ට් ඔෆ් ද මැගි කියලා. කෙටියෙන්ම කිව්වොත් ඉතාමත්ම ආදරෙන් පසු වෙන, නමුත් ඉතාම දුගී තත්ත්වයක ජීවත් වෙන යුවලක් නත්තල සමරන්න ඔවුන් දෙදෙනා උත්සාහ කරන ආකාරය තමයි කතාව කියවෙන්නේ. එතෙන්දී බිරිඳ තමන්ගේ ස්වාමියා ඉතාමත්ම අගය කරන තමන්ගේ කොණ්ඩය විකුණනවා ස්වාමියාට හොඳට වැඩ කරන ඔරලෝසුවක් අරන් දෙන්න. ස්වාමියා තමන් ඉතාමත්ම ආදරය කරන ඔහුට පරම්පරා ගණනාවකින් පසුව ලැබිලා තියෙන ඔරලෝසුව විකුණනවා බිරිඳගේ කොණ්ඩයට ලස්සන කොණ්ඩ කටුවක් අරන් දෙන්න. ඉතින් දෙන්නම පුදුම කරන්න ඒ දේවල් අරන් ඇවිල්ලා මේ නත්තල් දවසේ රෑ පෙන්නකොට බිරිඳ දැනගන්නවා තමන්ගේ සැමියා ඔහු ඉතාමත්ම ආදරය කරන ඔරලෝසු විකුණලා යට කොණ්ඩ කටුවක් ගෙනල්ලා තිබෙන බවත්, මේ සැමියා ඒ කොණ්ඩ ගෙනල්ලා දෙන කොණ්ඩ කටුව ගහන්න බිරිඳට කොණ්ඩයක් අහිමි වී තිබීම ගැනත්. ඉතින් එතෙන්දී ඇත්තටම ඕ හෙන්රි කියන්න උත්සාහ කරන්නේ මුන් දෙදෙනාම හරිම මෝඩ තීරණ දෙකක් ගත්තා වගේ තමයි පෙන්වන්නේ. ඇත්තටම ඔහුගේ ලිවීම තුළ අපිට දැනෙන්නේ අයියෝ හරි මෝඩකමක්නේ මේ කරගන්නේ කියලා තමයි හිතෙන්නේ. නමුත් කතාව අවසානයේදී ඔහු ඔහුගේ භාෂා හැසිරවීම තුළින් අපිට හඟවනවා මේ ලෝකේ ඉන්න ඉතාමත්ම මේ නුවණක්කාරම යුවල ඔවුන් දෙදෙනා කියලා.
ඒ වගේ තවත් අපිට උදාහරණයක් ගන්න පුළුවන් මේ අවසාන කොළය කියන කතාවත්. මං හිතන්නේ මේ කතාවත් බොහෝ දෙනෙක් කියවා තිබෙන රසවත් කෙටි කතාවක්.
ඔව්, අවසාන කොළය කෙටියෙන් කියනවා නම් කලාකාරිනියන් දෙදෙනෙක් ඉන්නවා මේ ඒ කාලේ ඇමරිකාවේ මේ ඉන්ෆ්ලුවෙන්සා පැතිරිමින් තිබිලා තියෙනවා. ඉතින් මේ කලාකාරිනියන් දෙදෙනාගෙන් එක්කෙනෙක්ට ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ඇතුල් වෙනවා. ඉතින් ඈ ජනෙදින් පිට තියෙන IV වැලක් දිහා බලාගෙන හැමතිස්සෙම කල්පනා කරනවා මේකේ මේ පත්‍රය හැලිලා යනවා, මේ අවසාන පත්‍රය හැලිච්ච දාට මම මැරෙනවා කියලා ඇය විශ්වාස කරනවා. ඉතින් මේ ගැන මිතුරිය ගිහිල්ලා මේ තවත් දුප්පත් වයසක වියපත් කලාකරුවෙක්ට මේ ගැන කියනවා. ඉතින් ඔහු ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ තවමත් මාස්ටර් පීස් එකක් නොකරපු අනික් අයගේ කලා කටයුතු වලට උදව් කරන කලාකරුවෙක් හැටියට තමයි ඔහු ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. කොහොම හරි මේ අවසාන පත්‍රය වැටෙන්නේ නැහැ. ඉතින් අවසාන පත්‍රය මහා කුණාටු දවසක රෑ හැමෝම බලාපොරොත්තු වෙනවා මේ අවසාන පත්‍රය වැටිලා දැන් මිතුරියට මේ විනාශය කැඳවයි කියලා. මේ නමුත් ඒක වැටෙන්නේ නැහැ. ඒ නිසාම මේ අවසාන පත්‍රය ඒ කුණාටු ඉවසාගෙන රැඳී සිටියා කියන හැඟීමෙන් මිතුරිය තමන්ගේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තු ඇති කරගන්නවා, අලුත් බලාපොරොත්තු. ඉතින් ඒත් එක්කම ඇය සුවපත් වෙන්න පටන් ගන්නවා. එතෙන්දී මේගොල්ලන්ට ආරංචි වෙනවා මේ අර වියපත් කලාකරුවා අදිසිය මිය ගිහෙල්ලා තියෙනවා නියුමෝනියාවෙන්. හේතුව රෑතිස්සේ මේ ඉනිමඟකුයි මේ ලැන්ටර්න් එකකුයි ලන්තැරුමකුයි අරගෙන ගිහිල්ලා කොහේ හරි කලාත්මක වැඩක් කරයි කියලා කියන හේතුව නිසා. ඉතින් ඒගොල්ලෝ හොයලා බලනකොට ඇත්තටම තේරුම් ගන්නවා ඔහු රෑතිස්සේ වරුසාව කුණාටු මැද අර අවසාන පත්‍රය හැලිච්ච වෙලාවේ ගිහිල්ලා ඒ අවසාන පත්‍රය නැවත ඇඳලයි කියලා, බැම්මේ ඒ වැලිය ඇඳලයි කියලා. ඉතින් එයින් එක්කෙනෙක් ජීවිතය ලබද්දී තව එක්කෙනෙක් ජීවිතය නැති කරගන්නවා. ඉතින් ඒවල තියෙන ඛේදවාචකය සහ ප්‍රීතිය අපිට හිතාගන්න බෑ. අපි කාවෙනුවෙන්ද දුක් වෙන්න ඕනේද සතුටු වෙන්න ඕනේද, ඒ මේ මිශ්‍ර හැඟීම තමයි ඕ හෙන්රිගේ කතාවල වැඩි හරියක් අපිට දකින්න තිබෙන්නේ.
ඔව්, අපි දන්නවා දැන් අපි කෙටි කතාවක් කියවීමේදී අපි බලාපොරොත්තු වන රසය ඉතාමත්ම කුඩා වපසරියකින් පටන් අරගෙන විශාල වපසරියක් දක්වා විවෘත කරන ඇත්තටම අපි කෙටි කතාවක් වුණාට ඒක විශාල මානයක්. ඉතින් ඒ තුළින් අපි ලබන්නා වූ රසයත් අපි පුංචි කියලා හිතුවට විශාල රසයක්. ඒ රසය පාඨකයා තුළ ජනිත කරවීමේ හැකියාව තිබීමත් ලේඛකෙක් සතු සුවිශාල කාර්යභාරයක්. අපි දැන් ගියොත් එහෙම මෙහි සිංහල පරිවර්තන පිළිබඳව මා වැඩසටහන ආරම්භයේදී මතක් කළා වගේ සිරිල් සී පෙරේරාගේ තොටිල්ල පදවන අත කියන කෙටි කතා සංග්‍රහය අපිට ගන්න පුළුවන්, පරිවර්තිත කෙටි කතා සංග්‍රහය. ඕ හෙන්රිගේ කෙටි කතා බොහොමයක් මෙහි ඇතුළත් වෙනවා. ඊට පස්සේ දෙදෙනෙකු ඇතුළු කරන්න කියන කෙටි කතා සංග්‍රහය හරහා KNO අමරදාසත් මේ කාර්යය කළා තියෙනවා. හොඳයි, දැන් අපි දන්නවා අපේ ශ්‍රී ලාංකික මේ සිංහල පාඨකයන් සැප්තැම්බර් මාසයේදී හිම ලංකාවට ගියාම මඟහරින්නේ නැහැ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට යන්න දූපුතුන්ට තමන්ට කියවන්න පොත්පත් අරගෙනෙනවා. එම තැන් අන්තර්ජාලය හරහා පොත්පත් ගෙන්නවා ගන්නවා. අපි දන්නවා කියවීමට බොහෝ ආසා ලැබි පාඨක පිරිසක් අපේ ශ්‍රාවකයන් විදිහටත් මේ වැඩසටහනට සම්බන්ධ වෙනවා කියලා. දැන් තොටිල්ල පදවන අත සිරිල් සේපරේරා මහතාගේ පරිවර්තිත කෙටි කතා සංග්‍රහයත් KNO අමරදාස ලේඛකයාණන් විසින් පරිවර්තනය කරන ලද දෙදෙනෙකු ඇතුළු කරන්න කියන කෙටි කතා සංග්‍රහයත් අරගෙන කියවන්න. ඕ හෙන්රිගේ මේ කතා ශෛලියේ රසය ඔබට දැනේවි. ඊට අමතරව අපිට මේ ගුවන්විදුලි නාට්‍ය විදිහටත් යම් කිසි නිර්මාණයක් හමු වෙනවා නේ?
ඔව්, ඇත්තටම මේ රංජිත් අමරසේකර 1959 දී ඕ හෙන්රිගේ කතාවක් ඉනා බේත නමින් පරිවර්තනය කරගෙන ඒක ගුවන්විදුලි නාට්‍යයක් හැටියට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ වේදිකා නාට්‍යයක් හැටියටත් ද ලාස්ට් ලීෆ් ඇවිල්ලා තියෙනවා. මේ රංගන ශිල්පී ලලිත් රාජපක්ෂ විසින් නිර්මාණය කරලා ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඒ විතරකුත් නෙමෙයි, මං හිතන්නේ කාටුන් නිර්මාණයක් හැටියටත් අන්තිම පත්‍රය ඇවිල්ලා තියෙනවා. තව ඕ හෙන්රිගේ තවත් කතාත් ඇවිල්ලා තියෙනවා. මේ කතා විචිත්‍රයි, ලස්සනයි, සොඳුරුයි, සරල භාෂාවකින් ලිවීම නිසා මං හිතන්නේ ඒක මේ බාල මහලු ඕන කෙනෙක්ට කියවලා එකම විදිහට රස විඳින්න පුළුවන්.
හොඳයි, එහෙමනම් ඒ විචිත්‍රත්වයේ රස විඳින්න කියන ආරාධනාවත් අපි ඔබට කරනවා. ඔන්න අපි තවත් කවුලුවක් ඔබට විවෘත කළා විශ්ව සාහිත්‍යයේ තියෙන ඕ හෙන්රි කියන සාර්ථක විචිත්‍රවත් කෙටි කතාකරුවාගේ කෙටි කතා ශෛලිය පිළිබඳව සිරිල් සි පෙරේරා මහතා විසින් රචිත තොටිල්ල පදවන අත කියන කෙටි කතා සංග්‍රහය තුළනුත්, ඒ වගේම KNO අමරදාස මහතා විසින් පරිවර්තනය කරන ලද දෙදෙනෙකු ඇතුළු කරන්න කියන කෙටි කතා සංග්‍රහය තුළනුත් මේ ඕ හෙන්රි කියන කෙටි කතා කරුවාගේ නිර්මාපකයාගේ කතා රසය ඔබට රසවිඳීමේ හැකියාවක් තියෙනවා. අපි මේ සිදු කරපු සාකච්ඡාව හරහා ඒ සඳහා අපට යම් කිසි වුමානයක් විවෘත වන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. සාකච්ඡාවට සම්බන්ධ වුණු දිලිනීරියවලට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. තවත් මෙවැනි වූ රසවත් විශ්ව සාහිත්‍යයේ සොඳුරු ස්ථාන සොයාගෙන, සොඳුරු තැන් සොයාගෙන අපි ඔබ හමුවට එනවා තවත් මාසයකින් අනතුරුව. ආයුබෝවන් ඔබ සියලුම දෙනාට. දිලිනී ඔබටත් ආයුබෝවන්.
ආයුබෝවන් දිරුක්ෂි.
විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන් සොයා යන සාහිත්‍යමය චාරිකාව සෑම දෙමසකටම වරක් අවසාන අඟහරුවාදා SBS සිංහල ගුවන්විදුලියෙන්. මීට පෙර විකාශය වූ විශ්ව සාහිත්‍යයෙන් වැඩසටහන්වලට සවන් දෙන්නට පිවිසෙන්න අපගේ වෙබ්අඩවියට sbs.com.au/sinhalese. ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.